උදව්පකාර දෙන්න කිසිම කෙනෙක් නැතිනම් ලෙඩක් දුකක් හර්ධරයක් ජීවිතේට ඇති වුණොත් අර ඥාතිවරයෙක් ඉන්න පහසුකම තියෙන කෙනා තියෙන පහසුකම යාද කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛං වික්ඛවේ අනාත්ත විහෙරති. අනාත්ත පුද්ගලයා දුකසේ වාසය කරනවා. එතකොට ඒ වගේ ධර්මයේ සඳහන් වෙනවා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනාත්මයි. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම උදව් උපකාරයකට කෙනෙක් නැති, පිටක් සරණක් නැති අනාත්ම පිරිසක් කියන්නේ අනාත්මයෝ ටික. මේ සසරේ ඉන්න ඔක්කොම අනාත්මයි. ඇයි අනාත්මයට ගැටුරක් තියේද? දැන් මේ සසරේ ඉන්න අයට ගැටුරක් තියනවා කියලා හිතනවා. මම අර මතක් කරලා තියන්නේ අපි දැන් හිතාගෙන අපිට ගැටුරක් තියනවා කියලා. ඔව් තියනවා. තාවකාලිකව ගෙදරකට පොඩ වෙලා ඉන්න එකට තමන්ට නිවහක් තියනවා කියලා කියන්නේ නැහැ. තමන්ට එකක් නැහැ නිවහක් තියනවාද කියලා බලන්න. මම අර කියන්නේ ඉස්සර පාරේ වාහන තිබුණේ නැහැ. ගොඩාක් ගියේ පයින්. ඒ පයින් යන අයට විදා සංසිඳුව ගන්නට අම්බලන් හදලා තියෙනවා. එතකොට හතර දිශාවෙන්ම නොයෙක් නොයෙක් වැඩ ගමන් යන අය රැය වෙනකොට ඔය අම්බලන් වලට එකතු වෙනවා. එකතු වුණාම ඔය වගේම නොයෙක් නොයෙක් ගමන් ගිය අය තිය අම්බලමට ඇවිල්ලා ඉන්නවා. ගමන් යන අය අම්බලන් දිතින් එකතු වෙලා හඳුන ගන්නවා. එකතු ව්‍යාධි හදනත් කනවා. එක රැයකට තමයි ඒ ඔක්කොගේම යාළුවෝ තමයි. ආපහු බහුවදාට වෙන කෙනා වෙන වෙනම පිටවිලා යනවා. ඒ වගේ දීර්ඝ සංසාරක එන අපි එක්තරා නවාතන පොලක නතර වුණා වගේ මේ ජීවිතය. එතකොට අනනුඥාතු ඉතු තතෝ ආදී කිසිවෙකුට නොදන්නා මෙතනින් ආවේ අනනුඥාතු ඉතු තතෝ කිසිම කෙනෙකුට නොකිය අපි මෙතන යන්නේ. ඉතින් ඒ තාවකාලික අම්බලමකට එක් පැයක් ගත කරන් එකතු වෙච්ච අය වගේ පින්වත්නි මේ දීර්ඝ සංසාර ගමනේ නාපි එක් මොහොතක උත්පත්ති අපි තවත් එක් අම්බලමක් විතරයි මේ ජීවිතේ. ඉතින් මෙතනදිත් මේ ඉන්න අය දැන හඳුනා ගන්නවා, කතා බහ කරනවා. මේ අවුරුදු 50ට 60ට විතරයි මේ ඔක්කොම නෑදෑ කට්ටිය, ඔක්කොම යාළු මිත්‍ර කට්ටිය, ඔක්කොම සහෝදර කට්ටිය. නමුත් ජීවිතය කියන එක, යථාර්ථය කියන එක, සසර ගමන කියන එක එතන ඉවර නෑ. එතන ඊට පස්සේ මේ අම්බලම කෙලින්ම කියලා දැන තුන මේක මගේ කරගන්න ඕන කියන අදහසින් ඉතින් හොයලා හම්බ කරලා එකතු කරලා බුද්ධ ධාර කිව්වට ඔන්න ටික දවසකින් අම්බලම යනවා. ඔන්න එතනින් ගිහිල්ලා ආයෙත් වෙන තැන. මේ වගේ ස්ථීර නවාතනක් නැතුව තැනෙන් තැන ඇවිදින්න වෙන අම්බලන් සහගත ජීවිතයේ කිමතුනේ අනාථයේ ලක්ෂණ. හරි අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා දතිකාරව. මේ ඉන්න අම්මා තාත්තා අවුරුදු 50යි 60යි සිද්ධයි. ඊට පස්සේ ඔන්න මේ අම්මා තාත්තා බොරු. ඊට පස්සේ දැන් තව අම්මා තාත්තා කෙනෙක්. ඊට පස්සේ ඒ අම්මා තාත්තා බොරු. එතකොට හරියට දෙමව්පියෙක් සහෝදරයෙක් නැති කෙනෙකුට අනාථයි කියලා කියනවා. මොකද ඒකේ ලක්ෂණය කේවල දුරවල් නැති ඥාත හිතේසින් නැති කෙනාගේ ලක්ෂණය මොකද්ද? වෙනම පුදුම ආත්ම විචිකනාට ලැබිලා තියෙන දේ දුක. තමන්ගේ දුකට පිටිට වෙන්න අනිත් කාටවත් අනිත් කවුරුවත් දෙන්නේ නැහැ. මොකද අපි ආගන්තුකය නිසා. ඔබලන්ගේ ජීවිතයට ලෙඩ දුක කරදරයක් ලැබුණොත් මහලු වෙනකොට මරණයටපත් වෙනකොට ඔය කවුරුවත් පිටිට වෙනවා. පිටිට වෙන්නේ. ඉතින් සමාත වාසය කරනවා නම් තමන්ගේ ජීවිතයේ දුක කරදරයක් ඇති වෙනකොට පිළිත වෙන්න පුළුවන් කවුරුහරි ඉන්නවා නම් කෙනෙක් ඉන්නවා නම් එයා තමයි තමන්ට පිළිත කරනක් තියෙන කෙනා. සසර නැවත නැවත ඉපදෙන මේ සත්‍යයන්ට පිළිත වෙන්න කවුරුවත් ලෝකේ නැහැ. ඒ හින්දා අනාථයි. ඊට පස්සේ කෙස් පැහිලාම වැලි වැදලා කන් ඇහෙන්නේ අතපය වළඟු නැති තත්ත්වයට ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙමින් යන ජීවිතවලට පිහිටත් සරණක් වෙන ලෝකෙ කිසිම කෙනෙක් නැහැ. ඒ හින්ද ලෝකයා අනාථයි. හැම දෙයකින්ම වෙන වෙලා හැම කෙනෙකුගේම වෙන වෙලා උපදින හැම ජීවිතයකම මරණයට පත් වෙනවා කියන ධර්මතාවයට පත් වෙද්දී ඒ ධර්මතාවයේ මුදව ගන්න කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඒ හින්දා ලෝකයන් ඒ වගේම ප්‍රිය දේයින් ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම නිසා තමන්ට දුකක් එනකොට ඒ දුක තමන්ගේ සංතානයේ නොහට ගන්න විදිහට ඒ දුක නිවන විදිහට උදව් කරන්න කවුරුවත් ලෝකේ නැහැ. ඒ නිසා ලෝක හැම කෙනෙක්ම අනාථ වාසය කරනවා. තමන් අකමැති අය අකමැති දේවල් ලැබීමෙන් තමන්ට දුක අපහසුකමක් උපදිනකොට ඒ දුකින් අපහසුකමක් බේරගන්න ලෝකේ කිසිම කෙනෙක් නැහැ. එතකොට මේ කය කියන තාක් බඩගින්න පිපාසය ආදී නැසි මදුරු අවුස්සුලන් ආදී ස්පර්ශයන්ගෙන් දුක් විඳිනවා නම් ඒ දුක සහමුලින්ම නැති කරන ඒ දුක නොහට ගන්න ධර්මතාවය ඇති කරලා දෙන්න කිසිම කෙනෙක් තමන්ට නැහැ. ඒ නිසා මේ ලෝකය අනාත්මයි. එතකොට අනාථ වෙච්ච කෙනාගේ ස්වභාවය අනාථයි කියන්නේ වෙන මොකකින්ද දෙවි? ජීවිතයේ පිහිට රැකවරණය පිටිවහලක් වෙන්න කෙනෙක් නැහැ. ඒ වගේ මේ සසරගත සත්‍යයන්ට යථා ස්වභාවයෙන් බැලුවාම පිහිට පිළිසරණ වෙන්න කිසිම කෙනෙක් නැහැ. මොකද ඒ විඤ්ඤායතනාතෝ නම් ඉන්නේ ඉන්න ඔක්කොමත් අනාථ වෙනා ඉන්නේ තව කෙනෙකුට පිළිතක් පිළිසරණක් වෙන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ අනාථ සසර හේමියත දුවන සැරිසරණ සත්වයන්ට ස්ථීර වූ නාථ කරන ධර්මතා ටික. නාථ කරන ධර්මතා ටික මෙන්න මේ ධර්මතා 10ක් පෙන්නනවා. ඒ කාන්තෙන්ම පිහිට පිළිසරණ ජීවිතයකට ලැබෙන ධර්මතා 10ක්. ඒකට කියනවා නාථ කරන ධර්ම කියලා. හරියට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා වගේ දරුවෙකුට යම් කිසි පුරුෂයෙකුට සහෝදර සහෝදරි ඥාති හිතයිසින් ඉන්නවා වගේ කෙනෙකුට හොඳට සැප විහරණය පිණිස පවතින ගෙවල් දුවල් ආදී රක්ෂිත ස්ථානයක් රැකවරණයක් තියෙනවා වගේ මේ අනාථව සසර ඇවිදින සත්‍යයන්ට නාථ කරන පිහිට පිණිස පවතින ධර්මතාවයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කරුණ ටික පෙන්නලා කියනවා සනාතාදික්කෝ එහෙරත අනාථ නොවෙන සනාත වෙන පිහිට පිළිසරණ ඇතුව ජීවත් වෙන්නේ කොහොමද? පිහිට පිළිසරණ ජීවිතයට ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්නලා ඒ ජීවිතයට පිළිතර පිළිසරණ ඇති කරගන්න කර්ම ධායන් ප්‍රතිපදනාති දෙන්නා. එන්නලා දේශනා කරනවා මෙන්න මේ කරුණු ටික සමන් තුල උපදවාගෙන සනාත කෙනෙක් වෙන්න. පිහිට සරණ ඇති කෙනෙක් වෙන්න. අනාත වාසය කරන්න එපා. මේ අනිත් හැම කෙනෙක්ම වගේ අනාත වාසය කරන්න එපා. මොකද අනාතය වාසය කරන එක දුකක් ජීවිතයට කියලා. පිහිටක් සරණක් ඇතුව වාසය කරන්න කියලා. මොකද පළවෙනි නාත කරන ධර්මය ජීවිතයකට පිහිටක් පිටුවහලක් ලැබෙන පළවෙනි කාරණාව මොකද? ඉදිබික්වේ බික්කු සීලවා හෝති සමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉදිබික්වේ බික්කු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර භූතිත සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කති සික්ඛා පදේසු ඉදම් බික්කවේ බික්කු සීලවා හෝති සික්ඛා පදේසු පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර භූතිත සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කති අයම්පි ධම්මෝ නාත කරන පළවෙනි නාථකම ධර්මය මොකද්ද? ප්‍රාතිමොක් සංවර සීලෙන් සංවරව ආචාර භෝචරයෙන් යුක්ත ස්වල්ප වාක්‍ය වර්ධත බය දක්වමින් ශික්ෂාවන් දැඩිවගෙන ඉක්මන බවක් තියනවා නම් මෙන්න මේකත් කෙනෙකුගේ ජීවිතයේ නාථකම ධර්මයක්. තමන්ට පිළිට පිණිස පිළිසරණ පිණිස පවතින එකක්. එතකොට දෙවනි එක තමයි මොකද්ද? බහුසුත භාවය. පළවෙනි එක පාතුමක් සංවර සීලෙන් සංවර වීම. දෙවනි එක බහුසුත භාවය. තුන්වෙනි එක කල්යාණ මිත්‍රයන් ඇති බව. කල්යාණ මිත්‍රයන් සහය කොට ඇති බව. තමා කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව. හතරවෙනි එක සුවච බව. පස්වෙනි එක තමන් එක්ක එකට ජීවත් වෙන සද්බ්‍රහ්මචාරීන් කෙරෙහි එකට ජීවත් වෙන අය කෙරෙහි ප්‍රිය වූ මනාපෝ මෛත්‍රී සිතින් වාසය කරමින් ඒ අයට කුතුමහත් කටයුතු වල උදව් උපකාර කරනවා නම් කළා දෙනවා නම් මෙන්න මේක තමයි පස්වෙනි නාටකන ධර්ම. පස්සේ හයවෙනි එක තමයි මොකද්ද? ධර්මයේ සද්ධර්මයට කැමති බව. හත්වෙනි එක තමයි ආරම්භ වීර්යය. අටවෙනි එක තමයි ලතදී සතුටු වීම. නවවෙනි එක තමයි සත්‍ය සම්පදන්නේ සීලය. සීලයෙන් ඇති බව. දහවෙනි එක තමයි ස්කන්ධයේ නිරේ වේදනා මුදියත් ගාමී ප්‍රඥාවේ යුක්ති වේ. මේ ටික පොඩ්ඩක් මුලින් ධර්ම කියමු. එතකොට මෙන්න මේ කරුණු 10 යුක්ත නම් කෙනෙක් මේ 10 තමන් සන්තකයේදී නම් ඒ කාන්තෙන් එයා ජීවිතයේ පිළිටක් ඇතුව සරණක් ඇතුව පිළිසරණක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. එයා කවදාවත් අනාථ වෙච්ච කෙනෙක් නෙවෙයි. අනාථ වෙච්ච කෙනෙක් වගේ දුක් විඳ වෙන කෙනෙක් නෙවෙයි. අනාථ වෙච්ච අය දුක් විඳිනවා නම් යම් විදිහක ඒ අනාථ වෙච්ච අය දුක් විඳින ඒ දුකෙන් සම්පූර්ණ මිදෙන ඒ දුක ඇති වුණාම පිටින් පිළිසමක් වෙනදයි. අපිට ඥාතීත මිත්‍රය ඉන්නේ අපි දුබල වෙලාවට අපිට දුකක් හරගරයක් අපහසුකමක් ඇති වෙනකොට ඒ අය නැහැද ඒ අය හෝ ඉදිරිපත් වෙලා අපි ඒ දුකෙන් මුදවලා. ඒ වගේ ජීවිතයේ දුක කරදරයක් ප්‍රශ්නයක් එනවා නම් එන්න තියෙන අවස්ථාවවලදී මේ නාටකම ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒ අය ඉදිරිපත් වෙලා අපේ ජීවිතයේ දුකෙන් තියෙන ටික වර්ණනය කරන දුකෙන් අපි මුදවලා. ඒක පළවෙනි එක තමයි මොකද ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර. එතකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා කියන්නේ ප්‍රාතිමොක්ඛ කියලා කියන නිවනට පමුණවන කියන නිවනට මුල් වෙන නිවනට පමුණවන කියන අර්ථයෙන් ප්‍රාතිමොක්ඛ කියලා කියනවා. ඒතර ප්‍රාතිමොක්ඛ සීලය කියලා කියන්නේ ගිහි පින්වත්න්ට නම් අපි සමාදන් වෙන පංචශීල පද්ධතියක තියෙනවානේ ඒ පංචශීල වලට. ඒ වගේම මේ උපෝසත අස්තංග සීලයට. ඒ වගේම උපසම්පද සීලයේ සාමාන්‍ය සීලයේ වගේ සීල් පද සමාදන් වෙලා ඒක රකින්න ටිකක් තියෙනවානේ. මෙන්න මේ ටිකට කියනවා ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියලා. එතකොට ප්‍රාතිමොක්ඛ සංවර සීලයෙන් සංවර වෙන්නට උදව්. ඒ සිල්පද ටික කඩන්න නැතුව ඒක ආරක්ෂා කරන මට්ටමක් තමන් තුල තියෙනවා නම් ඊට පස්සේ ආචාර ගෝචර සම්පන්න ආචාර ධර්ම කියලා කොටසක් තියෙනවා. ඒ ටික තමයි අපි අඩු ආචාර අනාචාර කියලා දෙකක් තියෙනවා. ආචාර කියන්නේ හික්මෙන් දැන් අපි කියමු භික්ෂුන් වහන්සේලාගේ නම් වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට ගෞරව කළා. එතකොට කුතු මහත් කටයුතු උදව් උපකාර කළා වතාවත් කරලා කටයුතු කරන එකට ආචාර ධර්ම කියලා කියනවා. ඒ වගේ ගිහිවලුල ඉන්නවනම් වැඩිහිටි දෙමව්පියන්ට බොහෝම ගෞරව සම්පන්නව කටයුතු කරනවා නම් කීකරුව කටයුතු කරනවා නම් එතකොට මෙන්න මේ වගේ හැසිරෙනකල් කියනවා ආචාර සම්පන්නයි කියලා. ඊට පස්සේ ගෝචරය කියලා කියනවා. අගෝචර කොටස පොත්ති ස්වාමීන් වහන්සේලාට නම් නොසුදුසු තැන් දෙන්නලා කියනවා. මෙන්න මේ තැන් වලට යන්න එපා, රාත්‍රී වීදි වල යන්න එපා, වේලාවේ ගම් වල යන්න එපා කියලා ඔය කරුණු රාශියක් දෙන්නලා කියනවා. මේ වගේ තැන් වලට යන්න එපා කියලා. ඒ වගේ ගිහි අයට අගෝචර ස්ථානේ යම් තැනකට යනකොට යම් තැනක් ඇසුරු කරනකොට තමන්ට කෙලෙස් ධර්ම වැඩේ නම් නෝපන් කෙලෙස් උපදී නම් මෙන්න මේවා අගෝචර තැන්. අන්න ඒ වගේ අගෝචරයන්ගෙන් වෙන් වෙලා අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි ස්වල්ප මාත්‍ර වර්ධත බය දක්වන. ස්වල්ප මාත්‍ර වර්ධත බය දක්වන කියන්නේ කයෙන් වචනයෙන් වැරද්දක් කිරීම පැත්තකින් තැබේවා වැරද්දක් ගැන හිතට එන එකටත් බයයි, හිතට සිහි වෙන කොටත් බයයි. මේකට කියනවා ස්වල්ප මාත්‍ර වර්ධන බයයි. යම් අකුසල විතරක මාත්‍රයක් සිත්තේ උපදිනකොට ඒකටත් බයයි. මෙන්න මේ විදිහට ශික්ෂාවන් සමාදන් වෙලා ශික්ෂාවන් තුල හොඳට හික්මෙන්ට කියනවා. අකුසලයක් වැරද්දක් කිරීම පැත්තකින් තැබේවා සිතින් ඊට සිත් මාත්‍රයක් උපදන්නට පවා බය ඇතුළු වාසය කරනවා නම් මෙන්න මේ විදිහට වාසය කරන එක නාථ කරනවා. මේ නාථ කරන ධර්මයේ සමන්තාව තියෙන කොට වෙන්නේ මොකක්ද? ඒකෙන් ඒ ධර්මයෙන් තමව රකින්නවා. තමන්ගේ ජීවිතයට දුක් තුන්නස් ගලාගෙන එන එක අඩු කරනවා. ජීවිතයට දුක් කරදරයක් ඇති වෙනකොට මේ ගුණේ ඉදිරිපත් කළ දුක වාරණය කරනවා. ඒ නිසා මේ තමන්ට තව ඥාතිවරයෙක් ඉන්නවා වගේ, හිතේසී කෙනෙක් ඉන්නවා වගේ, තමන්ට ජීවිතයට භෞතික සම්පත් ඇති කෙනෙක් යම්සේද, ඒ වගේ තමන්ට පිළිසක් පිළිසරණක් ඇතුවයි. අනාථ කෙනාගේ ස්වභාවය තමයි ජීවිතයට තමන් වලින් ඉදිරිපත් වෙන්න, තමන් වලින් ගැපවෙන්න කවුරුවත් නැහැ. තමන් වලින් ගැපවෙන්න කවුරුවත් නැති වුණාම තමන්ම තමයි ඒකට වාදක විදිහට වෙන්නේ, වන්දිකවන්න වෙන්නේ. ඉතින් මේ නාථක ධර්මයන් තිබුණාම තමන් වලින් ගැපවෙන්න කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පළවෙනි අපකාරය තමයි කවුරුන් ප්‍රාතිමෝක්ෂ සංග්‍රහයෙන් සංවරව කටයුතු කරන එක. කිටියෙන් කිව්වම සිල්වත් බව. මේ සීලය කියන එක ජීවිතයට හොඳ ප්‍රවරණයක්. ඊට පස්සේ දෙවනි නාථ කරන ධර්ම තමයි බහුසුත භාවය. බහුසුත භාවය කිව්වහම නිකම්ම විතරක් නෙමෙයි, බොහෝ ඇසුරු පිරු තැන් ඇති බව බහුසුත කියලා කියන්නේ. එතකොට බහුසුත හෝති සුත දරෝ සුත සංචිතේ සංනිහිතේ. එතකොට හොඳට අහලා තියෙනවා ධර්මය, අහලා විතරක් නෙමෙයි අහලා ඒක සිද්දෙත් හොඳට ධාරණය කරලා තියෙනවා. ඊට පස්සේ හිතින් හිතින් හොඳට හිතලා ඒක නොවනේ නුත් දැකලා තියෙනවා. මොනවද අහලා තියන්නේ? යම් ධර්මයක් තියෙනවා නම් ආදි කල්යනා, මච්ච කල්යනා, පරියෝෂණ කල්යනා, සාත්‍යං සත්‍යංජනං කේවල පරිපූර්ණ පරිසුද්ධං භක්මජනං අභිවදන්ති තථා රූපා ධම්මා භවසුතාව. අන්න ඒ වගේ ධර්ම මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත, ඥාන සහිත, සියලු ආකාර පරිපූර්ණ වූ සාසන භ්‍රමචර්යාව ගැන. බොහෝ සුතයි කිව්වහම බොහෝ සිද්ධිය මහල තියෙනවට කියන්නේ නැහැ. මොනවද අහලා තිබුණත් සිද්දු කතන්දර වගේ දේවල් අහලා තිබුණත් බොහෝ අහලා තියෙනවා, බොහෝ බොරලා තියෙනවා තමයි. ඒ වගේ බහුසුතකම නෙමෙයි මේක පෙන්නන්නේ. මේක පෙන්නන්නේ මොන වගේ බහුසුතකමද? බොහෝ අහලා තියෙන්නට ඕනේ, අහලා නොවනේ නැවත නැවත හිතපු බවක් තියෙන්නට ඕනේ, හිතෙන් පුරුදු කළ බවක් තියෙන්නට ඕනේ, නොවනේ විමසපු බවක් තියෙන්නට ඕනේ, විමසලා නොවනේ යම් ආකාරයක තේරුම් ගත්ත බවක් තියෙන්නට ඕනේ. මේ ඔක්කොම ටික එකතු කළා තමයි හොඳ බහුසුත පුද්ගලෙ බොහෝ ඇසුරු පිරුතෙන් ඇති කෙනෙක් කියලා කියන්නේ. එතකොට මොනවද අහලා පුරලා තියෙන ජීවිතේ? මුල මැද අග යහපත්, අර්ථ සහිත, ව්‍යංජන සහිත, සම්පූර්ණ පිරිසිදු භ්‍රමචර්යාවක් තියෙනවා නම්, සාසන භ්‍රමචර්යාවක් තියෙනවා නම්, මෙන්න මේ සාසන භ්‍රමචර්යාව ගැන හොඳට අහලා තියෙනවා නේ, හොඳට හිතෙන් පුරුදු කරලා තියෙනවට හිතෙන් හිතලා තියෙනට. මෙන්න මේක දෙවන නාථ කරන ධර්මය. තමන්ගේ ජීවිතයට දුක තුන්නසක් එනවා නම් ඒ ජීවිතයට එන දුක් තුන්නස් නතර කරන්න තමන් වෙනුවෙන්, තමන්ගේ ඒ දුකෙන් වළක්වන්න, තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඉන්න තව ඥාතිවරේ හිතෛෂී කෙනෙක් වගේ මේ දෙවන නාථ කරන ධර්මය. කෙනෙක් තුළ මෙන්න මේ නාථ කරන ධර්මය තිබුණොත් ඒකෙන් එයා සනාත වාසය කරනවා. තුන්වෙනි කාරණාව පුනච පරම් භික්ඛවේ කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සහායකෝ කල්යාණ සම්පවක්කෝ. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, කල්යාණ මිත්‍රයන්ට තමා දැනුණු බව කියන මෙන්න මේ කාරණාව ජීවිතයට පිළිගත් රැකවරණයක් ඇති කරන නාටකයක්. දුටු අනන්ත දෙන්නල දෙන වරදෙහි ගරහා කරන නින්දා කරන නිවර්ති මාවත දෙන්නල දෙන නිවර්ති මාවතට උත්සාහවත් වෙන පුද්ගලයාට කියනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. ඉතින් අපිට ජීවිතයේ වැරදිච්ච තැන්වලදී වැරදි බව පෙන්වන්න, හරිදී මොකද්ද කියලා පෙන්වලා හරිදීට යොමු කරවන්න. වටපිටාවක් තියෙනවා නම් ඒකට කියනවා කල්යාණ මිත්‍රතා කියලා. ඊට පස්සේ කල්යාණ මිත්‍ර සහය, කල්යාණ මිත්‍රයන් සහය කොටයි. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන ගමන්ම ඒ වගේ කල්යාණ මිත්‍රයෝ සහය කර ගන්නවා, උදව් කර ගන්නවා, තමන්ගේ යහපතට උදව් කර ගන්නවා. උදව් කරගෙන එක්කමනකින් නතර වෙලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්තරගෙන් උදව්වර, කල්යාණ මිත්‍රයන්ගෙන් උදව්වර තමන් නිහඬ වෙන්නේ නැහැ. කල්යාණ කවංකත තමා කලන සිත්තුවම කලන කන්න ඒ අය කෙරෙහි නැඹුරුට සිටකින් තමා තමන්ට හැකි විදිහට ඒ කල්යාණ මිත්‍රයන්ට කල්යාණ සහායකයන්ට උදව් කරනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයෝ සහාය කරන තමා ජීවත් වෙනවා. තමා කල්යාණ මිත්‍රයන් සහාය මෙන්න මේ වගේ ලක්ෂණයක් ගතිය කෙනෙකුගේ ජීවිතය තුළ තියෙනම් මෙන්න මේක ජීවිතයට පිහිට පිළිසරණ ඇති කරන ධර්මයක් නාස්ති කරන ධර්මය. ඒකට කියනවා තුන්වැනි නාස්ති කරන ධර්මය කියලා. ඊට පස්සේ හතරවෙනි නාස්ති කරන ධර්මය මොකක්ද? විකේ වික්කු සෝචෝ හෝති සෝචස්ස කර්මෙහි ගම්මේ සමන්නාගතෝ කමෝ පදක්ඛිනං ගාහි අනුසාස. ඉතිවේ බොහෝම සෝච කීකර. ඒ වගේම කීකර වෙන ධර්මයන්ගේ සෝච වෙන ධර්මයන්ගේ යුක්තයි. යම් කිසි කෙනෙක් හිතානුකම්පිතව වැරද්දක් වෙන්නකොට අනුශාසනා කරනකොට ඒක බොහෝම කීකරුකම්, බොහෝම නිහතමානී වේක පිළිගන්න ගුණයක් යාගව තියෙනවා. සෝචකම ධර්මයේ ලක්ෂණය තමයි අනුශාසනාවක් කරනකොට, අවවාදයක් කරනකොට ඒකෙදී බොහෝම නිහතමානීව මේක පිළිගන්නවා. ඒකෙදී අර ෘතිය නාටකම සූත්‍රයේදී කියනවා ඒ නිහතමානී කම වැඩි හිටියන්ට විතරක් නෙවෙයි, මධ්‍යම ආයත තමන්ගේ සමාන ආයත, බාල ආයත තමන්ගේ බාල ආයත, යහපත යහපත් වචනය ගුණය මොනවත් දෙයක් වෙන්නකොට ඒක පිළිගන්න තරම් මනස නිහතමානී බොහොම සුවචයි. හැම වෙලාවෙම බලවත් කෙනාට කීකරු වෙනවා කියන එක, දුබලයා බලවත් කෙනාට කීකරු වෙනවා කියන එක ලෝකී ධර්මතාවයක්. ඒකට සුවච බවමයි කියලා කියන්න බෑ. හොඳට මුදල් හතර තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් ධනෙ නැති කෙනෙක් ගත්තාම අර මිනිස්සයාගේ බොහොම සෝචන වැඩ කරනවා. හොඳ බල සම්පන්න කෙනෙක් ඉන්නවා, දුබල කෙනෙක් ගත්තාම බොහොම සෝචන වැඩ කරනවා. බලය, නිලය, ධනයක් හින්ද සෝචන වීමක් තියෙනවා නම් ඒ සෝචන බව ලෞකිකයිද? ඒක සෝචන බව නෙවෙයි. නමුත් මෙතනදී මේ සෝච භව කීකරු බව මොකක්ද? සූචකර ධර්මයන්ගේ යුක්ත වීම එක්කුවේ යම් කිසි වරදක්කෝ පෙන්වෝ නිවර්දයක් පෙන්නල මේ විදිහට ප්‍රතිවිරුද්ධ කියලා හෝ පෙන්වෝ ඒ පෙන්නන්නේ එක බාල කෙනෙක් පෙන්වුවා මධ්‍යම කෙනෙක් පෙන්වුවා වැඩිමහල් කෙනෙක් පෙන්වුවා එකට බොහෝම කීකරු ඒක මුදුනේ බොහොම ආතරයක් පිළිගන්න ගතියක් කියලා අනේ ගතියටයි කියන්නේ සුවච කරන ගතිය කියලා සුවච කියලා. ඒ වගේම කමෝ හෝති යම් කිසි කෙනෙකුට තව කෙනෙක් වරදක් කළොත් දැන්නොත් අපහාසයක් කළොත් කීකරු කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඕනෑට වඩා කිපෙන්න තේටි ඉවසන ගතිය. කමෝ හෝති දෙවට ඉවසන ඉවසන්ත පුරු වෙලා ඒක බාලකන හැම වෙලාවෙම බලවතාගේ වචනේ ඉවසනවා කියන එක ලෝකේ ස්වභාවයක්. යම්කිසි කෙනෙක් දුබලයාගේ වචනේ ඉවසයි නම් මෙන්න මේ ඉවසීම හරි ශ්‍රේෂ්ඨයි කියනවා. මොකද එක්තරා දවසකදී කාලකදී දෙවියන් අසුරුනුත් අතර යුද්ධයක් තිබිලා අසුරේ පරාද වෙලා අසුර හැකිලුවන් තම ප්‍රසාද දෙවියන්ට අරගෙන එනකොට වේක චිත්ති අසුරයා සක්‍රදීයන්ට බලනවා එතකොට සක්‍රදීය මෙහෙමද වෙන්නේ මාත්‍රිදී පුත්‍රයෙක් කෙනා ඇවි උභවහන්සේ මෙච්චර මේ අසුරය බණෙද්දී නිහඬ වෙන්නේ කියලා. මාත්‍රිදී බලවත් කෙනෙක් දුබලයකට බලපොත ඉවසනවන ඒ ඉවසීමේ තරම් ශ්‍රේෂ්ඨ නැහැ. නමුත් දුබල කෙනෙක් බලවත් කෙනෙකුට බලනකොට ඒ බලවතා ඉවසන්න පුළුවන් නම් ඉවසනවන ඒ ඉවසීම හරිම ශ්‍රේෂ්ඨයි කියලා සක්‍රදීය ඒකවල කෝටික සූත්‍රයක් මම මතක් කරේ. ඒ වගේ ඉවසීම කියන කාරණාවත් වැඩිමල් කෙනෙක් වේවා මධ්‍යම කෙනෙක් වේවා බාලු කෙනෙක් වේවා යම් කිසි අමනාපයට තරහවට හේතු වෙන දෙයක් කිව්වොත් හෝ කළොත් හෝ ඒ අනුව ගැටෙන්නේ නැතුව සිතේ උපේක්ෂාවෙන්ට පුළුවන් ඉවසන්ට පුළුවන් ගතියක් අපි තුල තියෙන මේක අපේ ජීවිතේට බොහෝ සිටිවහලක් රැකවරණයක් ලැබෙන ධර්මතාවයක් බුද්ධ නාථකම ධර්මයක්. ඒ හින්දා හතරවෙනි නාථකම ධර්මය තමයි මොකද්ද සුවත බව. චුපරම් වික්ඛවේ වික්ඛු යානිථානි සත්‍රක්මචාරීණං උච්චාචේවානි කිං කරණීයානි තත්ත දක්ඛෝ හෝති අනලසු. ඒ වගේම එකට ඉන්න පිරිසේ සත්‍රක්මචාරීන් කියලා කියන එකට ඉන්න පිරිසට බ්‍රහ්මචර්යාවේ එකට හැසිරෙන පිරිස මොසල් සත්‍රක්මචාරී කියලා. මෙන්න මේ තමන් එක්ක එකට වාසය කරන අනිත් අය දිහා හොඳට බලනවාලු අනේ මම මේ අයට මොන විදිහට සුදුසුකමක් කරන්නේ මොන විදිහට උපකාරයක් කරලා දෙන්නේ මගේ මොනවද මේ අයට කරලා දෙන්න තියෙන උපකාර කියලා හැම වෙලාවෙම දක්ෂ අනලස කුමක් කරලා දෙන්නට ඕනද කුමන යුතුකම කුමන උපකාරයක් කරලා දෙන්නට ඕනද කියලා එකම විමසන ගතියකින් යුක්තයි කියනවා. තමන් තනියම කියලා තේ ටිකක් හදාගත්ත තමන් තනියම තමන්ට විතර පොත ටිකක් අරගෙන ආවගේ තැනකින් මේ කටයුතු කරන්නේ නැහැ. එයා බොහෝම වටිනා නාථකම ධර්මය තමයි. මොකද අනිත් අය ගැන හොඳට හිතනවා අනිත් අය ගැන බලනවා බලලා අනිත් අයටත් උපකාරයක් වෙන විදිහට අනිත් කෙනෙකුට මගේ මොනෝගේ උපකාරයක් අවශ්‍යද? මම මොනවද කළ දෙන්නේ? උඹට මොනවද කළ දෙන්නේ උපකාරයක් කියලා අහලා ඒකේ උත්සාහවත් වෙන කම්මැලි නොවුණු ගතියක් තියෙන මෙන්න මේක හොත නාටක කරනවා. මොකද මේ ගුණය විසින් මේ ද්‍රව්‍ය කරන ටිකක් නෙමෙයි මේ ඔක්කොම ගුණ ටිකක් කියන්නේ. තමන්ට දුක තොන්නස කරදරයක් වෙනකොට ඒ ගුණය විසින් තමන්ට පිළිතුරු උපකාර කරනවා. ඔගලන්ට තේරෙයි තව මොනසියෝ අනිත් අය අවිල්ල උදව් කරනවා කියලා. නමුත් ඒ උදව් කරන වෙනකොට මේ තමන් ගාව තියෙන මෙන්න මේ ගුණය නිසා මේ නාටකම ධර්මයක්. ඕගොල්ලෝ තේක හදාගන්න ගියාම මට විතරක් තේකෝක්කයක් ගන්න නැතුව අවස්ථාව දිනොයි. අනේ අනිත් අයට තේ ටික කොහොම හදාගන්න ඕනේ කියලා කියන්නේ නැහැ. එයාට තේ ඕනේ. ඕගොල්ලන්ට තේ ටික කොහොමද? ඔයාට මොනවද ඕනේ? මොහොතට ටික කොහොමද කියලා අහලා ගෙනත් දෙන්න. ඒ හැමදාම මේ වගේ චර්යාවක් කියනකොට ඉබේම හැමෝගෙම හිත ඇතුළත ප්‍රසාදී බවක් ඇති වෙන්නේ නැති වේද? ඈ කිසියෙකුට තයා කෙරෙහි හිතේ අවනාපය කතමැත්තක් තියේද? චුට්ටක් හරි එයාට අපහසුකමක් වුණොත් අනිත් අය උදව් කරන්න තියෙන්නේ. අපි පුද්ගල භාවයෙන් කෙනෙක් උදව් කරනවා කෙනෙකුට උදව් කරනවා කියලා දැක්කට නමුත් එතන ඒ වැඩ ටික කරන තියෙන්නේ මේ නාටකම ධර්මයේ. මේ ධර්මයේ තමයි අනිත් අය තමයි උදව් කරනවා කියන කාරණාව කරගත්තේ. මොකද ඒ ගතිය තමංගව තිබුණ හින්දා ඒ ධර්මයේ ස්වභාවය තමයි අනිත් තමන්ගේ ජීවිතේ කරදරයක් වුණා අනිත් අය වහා යොමු කරනවා මේ ගුණේ. එතකොට මේකට කියනවා නාටකම ධර්මයක් කියලා. ඒ වගේ සර්වබ්‍රහ්මචාරීන් කෙරෙහි ගැඹුරු වෙලා මම කුමක් කළ යුතුද කුමක් කළ යුතුද කියලා විමසන නොවනකින් යුක්තව අනිත් අය කෙරෙහි ගැඹුරු යුක්ත මනසකින් කටයුතු කරන එකට කියනවා නාථකම ධර්මයක් කියලා. සද්බ්‍රහ්මචාරයන් කෙරෙහි කළ යුතු පුදුමහත් කටයුතු මොනවද කියලා හොයන්න බලන්න කරන බව. ඊගාට 6 වෙනි නාථකම ධර්මය තමයි ධම්මකාමෝ හෝති තිය සමුදාහාරෝ අභිධර්මයේ අභිවිනේ උලාර පාමොච්ච. එතකොට 6 වෙනි ආත්කම ධර්මය තමයි සද්ධර්මයට ගුණා කැමති. ඒ වගේම අපි ධර්මය ඉගෙන ගන්නට අපි විනය ඉගෙන ගන්නට මේ කැමති. ඒකේ ඒ වචන ඇහෙනකොට ඒ වචන තුල හරි හිතේ සතුටක් තියෙනවා. ඒ වචන වල අර්ථය හොයන්න ඒකේ අර්ථය හිතින් හිතලා ගුරු පුරුදු කරන්න හරි උවමනාවක් තියෙනවා. ඒ තුළින් හිත සතුටේ අභිධර්මය ගැන උගන්වනකොට කියනකොට අපි විනය ගැන උගන්වනකොට කියනකොට නිදි කියලා වැටෙන්නේ හොඳ ප්‍රමුදිත බවක් තියෙනවා හොඳ සතුටක් තියෙනවා. ඒ හිත සතුටින් ඒ ධර්මය පිළිගන්න. මෙන්න මේ වගේ ධම්මකාමෝ හෝති ධර්මයට කැමති බවක් තියෙනවා නම් අභිධර්මයේ අභිවිනේ උලාර කාමෝච්ඡේ යුක්ත මහත් වූ ප්‍රමුදිත භාවයේ සතුටකින් යුක්ත බවක් සිටියේ තියෙනවා. මෙන්න මේක ජීවිතයකට තියෙන නාටකම. ජීවිතයකට පිටිවහල ඇති කරන ඊට පස්සේ පුනච්ච බලම් වික්‍රේ වික්ඛු ආරද්ධ විදියෝ විහෙරති අකුසලානං ධම්මං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ කරක්කොහෝ අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ කියන්නේ අකුසල ධර්මයන්ගේ දුරු කිරීම පිණිස කුසල ධර්මයන් උපදින පිණිස ඇරඹු යර ඇතුව සුදුරයතු කටයුතු කරන බවක් තියෙනවා. අකුසල ධර්මයන් දුරු කරන්න කුසල ධර්මයන් උපදවා ගන්නට ආනන්ද විරියෙන් යුක්තයි දැඩි උත්සාහයෙන් යුක්තයි යුද පරාක්‍රමයෙන් යුක්තයි. ඒ කියන්නේ නොපසු බස්නා වීරියකින් යුක්තයි. නොපසු බස්නා වීරියකින් යුක්තයි හැම වෙලාවෙම අකුසල ධර්ම දුරු වෙන කුසල ධර්ම උපදින විදිහට මම ජීවත් වෙන්න ඕනේ නේද? කොහොමද එහෙම කරන්නේ? මේන්න මෙහෙම කරන්න ඕනේ කියලා අහලා අහගෙන හැම වෙලාවෙම ඒ සඳහා උත්සාහවත්න ගතියක් තියෙනවා. අකුසල ධර්මයන් දුරු කළා කුසල ධර්මයන් උපදින විදිහට ජීවත් වෙනවා ඒ සඳහා උත්සාහවත් වෙනවා. මෙන්න මේකට කියනවා ආරද්ධ විදිය කියලා. ආරද්ධ විදිය විතරක් කියලා මේ ආරද්ධ වීර්ය වාසය කරන එක උපසුබස්නා වීර්ය යුක්ත කටයුතු කරන බවක් කියලා අකුසල ධර්ම දුරු කළා කුසල ධර්ම උපදවා ගන්නට මෙන්න මේකට කියනවා නාථක කරන ධර්ම කියලා. එතකොට අත්‍යෙහි නාථක කරන ධර්ම. ඊට පස්සේ අටවෙනි නාථක කරන ධර්මය තමයි මොකද්ද? සන්තුෂ්ට හෝති ඉතිරිතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චේ දේතක පරික්කාරේන. එතකොට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ සිව්පසයේ ලතදී සතුට වෙන. එතකොට ලැබෙන ප්‍රමාණය සතුට වෙන. මෙන්න මේකත් නාතකන ගිහි පිණ්ඩපාත කියනවා. තමන්ට හම්බ වෙන්න යක් නැදුමක් තියෙනවා නම් එපමණකින් සතුටු වෙනවා. තමන්ට හම්බ වෙච්ච ආහාරයක් තියෙනවා නම් එපමණකින් සතුටු වෙනවා. ඒකට කලහ කෝලහල කරගන්නේ නැහැ. කලහ කෝලහල කරගෙන තව උතුම් දේවල් හොයන්න ඕන කියන දැක්කින් යන්නේ නැහැ. ඊට පස්සේ සමන්ත ලැබුණ ප්‍රමණයකින් නිවහනක් තියෙන ඒක සතුට වෙනවා. ලැබෙන ප්‍රමාණයකින් බෙහෙත්ක් තියෙන බෙහෙත්ක් තියෙන ඒක සතුට වෙනවා. මෙන්න මේ ලැබෙන සතුට වෙලා මහේච්ඡතාවේ අතහැරලා බොහෝ කැමති වෙන ගතිය. හොඳ දේවල් කැමති වෙන ගතිය. සියන කෙලෙස් මනසේ හයින් කරලා සමන්ත ලැබෙන දේ සතුටු වෙන. ලැබෙනදී බොහොමත් වාසය කරන්නේ පරිහරණය කරන්න වෙන්නේ ලැබෙනදී තමයි අපිට. නමුත් ලැබෙනදී පරිහරණය කරනකොට ලැබෙනදී ලැබෙන පමණකින් සතුටු වෙලා පරිහරණය කරන්නේ නැහැ ගොඩක් දෙනෙක්. ලැබෙනදී ලැබෙන පමණකින් අසතුටුව පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන්න වෙන්නේ ඒ ටිකම තමයි. අසතුටෙන් පරිහරණය කළා සතුටෙන් පරිහරණය කළා. ප්‍රශ්නේ තියෙන්නේ පරිහරණය කරනකොට ඒක පරිහරණය කරන්නේ අසතුටෙන් වුණාම මනස දුන්න සහගතයි. ජීවිතේ ධර්මය රැඳෙන්නේ නැහැ, හිත රැඳෙන්නේ නැහැ. ඒක එක පාළුවක්. ඊට පස්සේ ඒ අසතුට වෙනුවෙන් අසතුට දුරු කරන්න වෙනත් වෙනත් ක්‍රම උපාය වලින් ඒ ලද්දපමණකදී සතුට නොවෙනකොට සෑහීමකට පත් නොවෙනකොට වෙන වෙන අධාරණික ක්‍රම උපායන් හොයාගන්න වෙනවා. තමන්ට ප්‍රියමනාප මට්ටමේ දේවල් හොයන්න කෙලෙසේ බොහෝ වෙන්න පුළුවන් ඉරති. ඒ නිසා ලද්දෙන් සතුට වෙන කෙනාට ඒ නිසා තමන් තුළ ප්‍රමුදිත භාවයක සතුට පුත්‍යනවා. ඒ වගේම තව තව දේවල් හෙවීමට ලබා ගැනීමට වැරදි ක්‍රම උපායන් ප්‍රාප්ත වෙන්නේ නැහැ. එතකොට මේ චීවර පිණ්ඩපාත සේනාසන දිනපස කියන මේ සත්‍ය හතරේ ලැබෙන දේ සතුට වෙනවා කියන එක නාටකම ධර්මයක්. ජීවිතයට පිටුහල ලැබෙන ධර්මයක්. ඊට පස්සේ නවය පුනච්චකරම් වික්‍රේ වික්ඛු සතිමා හෝති පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා. එතකොට පරමේන සති නේපක්ඛේන විමසන උතුම් වූ විමසන නුවණින් යුක්ත වෙද සිහියකින් යුක්ත වෙද සිහියක් වෙනවා මොකද්ද? නේපක කියලා කියන්නේ නේපක කියලා කියන්නේ ජාති ප්‍රඥාව. නැත්තම් නේපක කියලා කියන්නේ විමසන ප්‍රඥාව, විමසන නෝන. හොඳට විමසන නෝනේ යුක්තව බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් අරබයා සිහිය තබන්න, සිහිය පිටුවා ගන්න. මොකද ඒකට හේතුව අපේ ජීවිතයේ වර්තමානය කියලා මේ දැන් හම්බ වෙන ටික විතරයි තියෙන්නේ. ඒක මෙහා මුළු ජීවිතේම ගොඩනගලා තියෙන්නේ මේට කලින් කිව්වා වූ කළා වූ දේවල් පදනම් කරගෙන. අතීතය ඇසුරු කරගෙන තමයි අපේ ජීවිතය තියෙන්නේ. එතකොට චිර කතම්පි චිර බහසිතාන්ති සවිතා අනුසවිතා, බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් සිහි කරන්ට, නුවණින් සිහි කරන්ට. එතකොට සිහිය කියන එක පෙන්වන හොඳට මොකද්ද? අපි යමක් සිහි කරනවා නම්, සිහි කළා කියනවා නම්, කරනවා නම් ඒ හැමදේම හොඳ සිහියක් පවත්තන්න කියනවා. හොඳට සිහියෙන් යුක්තවම අරමුණ සිහි කරන්ට කියනවා. අරමුණ සිහි කළා කියන්න කරන්ට කියනවා. එතකොට යම් කිසි කෙනෙකුට තමන් කිව්වා වූ කළා වූ දේවල් අරබයා සිහි වෙනකොට, සිහි වෙනවා කියන ධර්මතාවය ගැන හොඳට සිහිය තියන්නට මේ හැම එකකින්ම පෙන්නන්නේ වර්තමානයේ ජීවත් කරවන්න. මොකද අපි හැම කෙනෙක්ම බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනවා, සිහි කරනවා කියන වර්තමානයේ දන්නේ නැහැ. අපිට දැන් ගෙදර සිහි කරන්න පුළුවන්, අම්මා තාත්තා ගැන සිහි කරන්න පුළුවන්, යාළු මිත්‍රයෝ ගැන සිහි කරන්න පුළුවන්, ගමන ගිය හැටි සිහි කරන්න පුළුවන්, කෑම කාපු දේවල් සිහි කරන්න පුළුවන්. සිහි කරනවා කරනවා කියන හැම ධර්මතාවයක් ගන්න අපේ ජීවිතයේ තියෙන්නේ පරමයෙන් සති නේපක්‍යෙන කියන විදියට, ඈ උතුම් විමසන නොවන යුතු සිහියකින් කියන තැනකින් නෙවෙයි කියන්නේ. අර සිද්ධාන්තයේ සිතින්ම සිහි කරපු දේ හිතින්ම සිහි කරුව කියන සිද්ධිය නොදැන ඒක ඇත්ත නැත් ධර්මතාවයක් වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අහවල් ගමනක් ගියා කිව්වහම ඇත්තට මේ ගමන යනවා කියන සිද්ධිය තුල අතීතයේ කළ ඒ සිද්ධිය වර්තමානයේ ඒ විදිහට මේක ඇත්ත වෙලා ඒ තුන තමයි අපි. නමුත් ඉපදේ නිරුද්ධ වෙච්ච ධර්මතාවයක් දැන්නේ සිහි කරනවා නේද කියන තැන සිහිය තබාගෙන සිහි කරන්න කියනවා. ඒක චිර කතම් චිර බාසිතම් සරිතාම සරකා කියලා මේ සිහිය පවත්තත් බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට ඒ සිහි කරන සිද්ධිය අරබ්‍ය හොඳට සිහි නුවණින් යුක්ත වෙන්න. අහවල් ගමනක් ගියා කියලා සිහි කරනවා කියන සිද්ධිය කරන්න හිතින් හිතලා නේද කියන එකට සිහිය. කෙනෙක්ව මතක් කරනවා කියලා කරන සිද්ධිය කරන්න හිතින් සිහි කළා නේද කියන එකට සිහිය. එතකොට මේ විදිහට වර්තමානයක එහෙම නැත්තම් බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට මෙන්න මේ සිහිය පිටුවා ගන්නවා නම් මෙන්න මේක ජීවිතයකට නාටකම ගන්න. අපේ ජීවිතයේ හතරෙන් තුනක්ම කෙලෙස් ටික අඩු වෙන ඔන්න ඔය තැන සමර වෙන්න පුළුවන්. මේ සත්‍ය පරමයෙන් සති නේපක් කියන දේට. එතකොට බොහෝ කල් සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි කරනකොට ඒ සිහි කරනවා කියන සිද්ධිය බොහෝ සිහියෙන්ම කියන්න කරන්න ඒ වගේම සිහියෙන් ඉරියව් පවත්වන්න මෙන්න මේකට කියනවා පරමේන සතිනේපක් කියන කියන මේ උතුම් විවසන නුවණකින් යුක්තව සිහිවත් වීම කියන ධර්මතාවයක් තියෙනා මෙන්න මේක ජීවිතේ නාථකම ධර්මයක්. තමන්ට පිළිත පිළිසරණ පිණිස පවතින ධර්මයක්. එතකොට නම්ම වෙන්නේ නාථකම ධර්මයක්. එතකොට 10 වෙනි නාථකම ධර්මය මොකද්ද? පුනචුපරං වික්ඛවේ වික්ඛු පඤ්ඤවා හොති උද්‍යත්ත ගාමී පඤ්ඤා සමන්නාගතෝ ආර්යයන් හිමිති කාය සම්මාය දුක්ඛක්ඛය ගාමිනිය. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් ප්‍රඥාවත් වෙනවා නම් මොකද්ද? උද්‍යත්ත ගාමී ප්‍රඥාවයි. ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා වූ නුවණින් යුක්තව නුවණවත් වෙනවා නම් ප්‍රඥාවත් වෙනවා නම් මොකද්ද? අරියයි නිබ්බේධිකාය ආර්යෝ කලකිරීම පිණිස පවතින සම්මා දුක්ඛය ගාමිනිය මොනවට දුක් ගෙවීම පිණිස පවතින සියලුම දුක් ගෙවෙන උතුම් සසර කලකිරීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නොවන යුක්තයි. උන් ස්කන්ධයන්ගේ උදේ වේ දන්නා නොවනින් කරන වැඩ ටික පෙන්නනවා. මොකද්ද? ආර්යය නිබ්බේධිකාය. ආර්යෝ කලකිරීම පිණිස පවතින සසර කලකිරීම පිණිස පවතින. ඒ වගේම සම්මා දුක්ඛය ගන්න. මනාව දුක් ගෙවීමට මනාව දුක නැති කිරීමට පමණයි. මෙන්න මේ මනාව දුක් නැති කරන කලකිරීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උද්දීවය දන්නා නුවණකින් යුක්ත වීම කියන මෙන්න මේ 10 වෙනි කාරණාව නාථකර්ම ධර්මය. එතකොට මොකද ස්කන්ධයන්ගේ උද්දීවය දන්නවා කියලා කියන්නේ? ඒ ටිකනම් අපි හැමදාම කතා කරනවා නේ. මේ පංච උපාදාන ස්කන්ධයත් පංච උපාදාන ස්කන්ධය ඇති වෙච්ච හැටි පංච උපාදාන ස්කන්ධය නැති වෙච්ච හැටි. එහෙනම් පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීමට හේතු 50ක් දක්වනවා. පංච උපාදාන ස්කන්ධය නැතිවීමට හේතු 25ක් දක්වනවා. නැතිවීමට හේතු 25ක් දක්වනවා. එතකොට සමපනස් ලක්ෂණය යුක්ත උද්‍යෝගඥානය කියලා කියනවා. අපි කියන්නේ අවිද්‍යා කාම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ දෙකේම කියලා කාරණා පහක් තියෙනවා කියලා රූපය ඇතුළේ ඔයගේ රූපය ඇතුළේ පහයි ඔය පහම වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහට ගත්තාම පතරපහ ඉතිරෙනවා. අවිද්‍යාව නැතිවීමෙන් කර්මය නැතිවීමෙන් තණ්හාව නැතිවීමෙන් ආහාර නැතිවීමෙන් ඒ පංච උපාදාන ස්කන්ධයේ මොකක්ද? වැය සිද්ධ වෙනවා, නැතිවීම සිද්ධ වෙනවා. එතකොට මේ ධර්මතා පහ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර සහ නිබ්බති ලක්ෂණ දැකීම කියන කාරණා පහ තිබුණොත් ඒක රූපේ නැති වෙන්න හේතු, වේදනාව නැති වෙන්න, සංඥාව නැති වෙන්න, සංකාර නැති වෙන්න, විඥාන නැති වෙන්න කියලා මේ ධර්මතා පහේ නැතිවීමට මේ පහ යෙදුනහම නැතිවීම පැත්තට 25. එතකොට ස්කන්ධය හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ උදේ විඥානයේ ආරම්භය ලක්ෂණ පනසක් තියෙනවා. එතකොට මම ওই ටික නම් හැමදාම උගන්වලා තියෙනවා. මම ප්‍රශ්නයක් අහන්න. හරි, අපිට වෙනවා තෙවුනා අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර සහ මේ ධර්මතා ටික නිසාමයි හටගත්තේ කියන එක නොදන්නාකම නිපති ලක්ෂණය කියන ධර්මතා පහ නිසා රූපය හැදෙනවා. ඒ වගේම වේදනාව සංඥාව සංඛාර විඥානය කියන මේ ධර්මතා ටික ඔක්කොම හැදෙන්නේ ওই ධර්මතා පහෙන් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ওই හේතු ටික ওই ධර්මතා ටික නැති වුණොත් මේ ධර්මතා නැති වෙනවා කියලා අපි දන්නවා. මට කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැතිවීමෙන් නිබ්බති ලක්ෂණ දැකීමෙන් ස්කන්ධයන්ගේ නිරෝධය සිද්ධ වෙන්නේ. වැය සිද්ධ වෙන්නේ කොහොමද කියලා කියනවා. මොකටද අවශ්‍යම දැන? කියන ටික තේරුණා. දැන් අපිට කියුවා පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතන තියෙන චිත්තජයසික ටික පවතයි. කනගුණ ආහාරය නිසා රූපේ පවතයි. එතකොට කනගුණ ආහාරය නිසා රූපේ පවතිනකොට ඒ රූපේ ප්‍රගත්මට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුකින් හටගත්ත නාම ධර්මත් උදව් වෙලා තියෙනවා, ආහාරයත් උදව් වෙලා තියෙනවා. එතකොට රූපේ ප්‍රවත්මට මේ ධර්මතා හතරම ඕනේ. එතකොට ওই ධර්මතා හතරෙන්ම යුක්ත වෙච්ච නිසා මේ රූපේ පවතින්නේ හැදුනේ කියන එක නොදන්නා හේතුව වෙන තීරණ මේ ධර්මතා පහම රූපය හැදෙන්න හේතු වෙලා තියෙනවා. වේදනාව ගත්තහම දැන් වේදනාව කියන එක අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් තමයි චිත්තජයසික ටික මෙතෙන්ට ඇති වුනේ. දැන් වර්තමාන ස්පර්ශනමති ආහාර නිසායි හටගන්නේ. එතකොට කබලික ආහාරෙන්නේ වේදනාව හටගන්නේ ස්පර්ශ ආහාරය ආහාර කරගෙන. ඒත් වේදනා සංඥා චේතනා කියන ධර්මතා තුනම ආහාරය ගත්තාම මොකද ස්පර්ශ ආහාරය කියලා දකින්නේ. ඒකට කබලික ආහාරය නෙවෙයි. එතකොට ස්පර්ශාහාරේ වර්තමානයේ ස්කන්ධයේ පැවැත්ම පිණිස වෙන්නේ. එතකොට වර්තමාන ස්කන්ධයේ පැවැත්ම පිණිස ආහාරය කරගෙන මේ වේදනාව පවතී. ඒ වේදනාව ඇති වෙන්න හේතු වෙන ස්පර්ශය ඇති කරත් හේතු වන අවිද්‍යා කර්ම තණ්හා කියන මේ හේතු ටික මුල් කරගෙන. එතකොට මේ විදිහට සංඥා සංකාර කියන ටිකටත් ආහාර ස්පර්ශයමයි අර හේතු ටික. එතකොට විඥානය නාම රූප තමයි විඥානයට ආහාරය වර්තමාන. නාම රූප ආහාර කරගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි නාම රූප කියන ටික හැදී. ඒ නාම රූප ආහාර කරගෙන තමයි විඥානය පවතින්නේ. එතකොට විඥානයට මෙහෙම ප්‍රති ටිකක් තියෙනවා. දැන් වැය ගත්තාම දැන් වැය පෙන්වන්නේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ටික නැති වුණාම අපි කියන රූපය කියලා රූපය නැති වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන නැති වෙනවා කියලා දන්නකම නිබ්බත් ලක්ෂණ දැකේ. එතකොට මම අහන්නේ රූප අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැතිවීමෙන් රූපය නැති වෙනවා කියලා අපි දකින්නේ කොහොමද? ඔක දකින්න ක්‍රම දෙකකින්. ඒ දෙකට තමයි අපි සෝපදේශ නිබ්බාන කියලා කියන්නේ. ඔබලෝ ස්කන්ධයෙන් නැතිවීම දකිනවා කියලා කියන්නේ ස්කන්ධයෙන් නිරෝධය දකිනවා කියන්නේ. ඒ නිවන තමයි දකින්නේ. නිවන කියන්නේ මොකද්ද? අමදාම කිය ජීවන කියන කල දකින්න මොකද්ද? අසංකතය. තව පැත්තෙන් කියුවහම ඒකට තව නමක් කියනවා. අනුත්පාද බව. නොඋපදී. අනුත්පාදය කියන්නේ උපදින්නේ නැතිකම. නොහත ගන්නකම. උපන්නොත් නැති වෙනවනේ. ඇති වුනොත් නැති වෙන. ඇති වුන් නැත්තම් නැති වෙන යමක් තියෙද? රත්ති ජාතස්ස අමරණ උපන්නොත් නොමැරීමක් නැහැ, මැරෙනවා. නෝකරන ඇරෙත් නෝකරන නිසා යජරා මර වෙන්නේ ජරා මරණ නැත්තේ උපන්නෝ ජරා මරණ තියෙනවාමයි ජරා මරණ ලැබෙන්නේ කොහොමද ඉපදිලා නැත්තම් ඉපදෙන්නේ නැත්තම් එතකොට ඒ නොඉපදීමට තමයි අනුත්පාද කියලා පාළි වචනේ තේරුම තමයි නොඋත්පාද උපදින්නේ නැහැ හටගන්නේ අනුත්පාද බව මේ අනුත්පාද බව තමයි ජීවන කියලා කියන්නේ අසංකතය කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හේතුෙන් සකස්ුනේ නැහැ මොකද්ද නොඋපන්නේ නැහැ කිසිවක් නොඋපන්න බවක් තියෙන නොඋපන්න බව නොහටගත් බව නොඋපන්න බව කියන්නේ ඒක තව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙවෙයි එතකොට මෙතනදී මේ ස්කන්ධයන්ගේ උදේවැය අපි අහලා තියෙනට ඕනේ ඒක සිද්ධ වෙන හැටි දැනගන්නට ඕනේ. අපි දැක්කා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හැම වෙලාවෙම අතීත භවයේ ඉඳ මේ කර්මානුරූප හේතු ප්‍රත්‍යයක මේ පැත්ත නියෝජනය කරන ටික. ඊට පස්සේ වර්තමානයේක ආහාර ප්‍රවත්මකින් තමයි ජීවත් වෙන්නේ. කියන ටික තේරෙන්නේ නැහැ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හැම වෙලාවෙම ධාම ධර්ම ටික හෙතෙන්ට පැමිණෙන්නත් රූපේ උරුම කරවන්නත් හේතු හැම වෙලාවෙම රූපේ හෝ නාම ධර්ම ටික හෝ කැමිනි ටිකට වතුනේ කනගුණ ආහාරයේ රූපේ ස්පර්ශ ආහාරයේ වේදනා සංඥා චේතන නාම රූප ප්‍රත්‍ය විඥානය කියලා ආහාර ප්‍රත්‍යකින් තමයි පැවතුනේ පවතින තේරෙන්නේ ධර්මතා දෙකක් තියෙනවනේ ඒ වගේ ඉස්සෙල්ලාම ඊට පස්සේ ඔක වැයෙදිත් වෙන්නේ මෙහෙම ස්කන්ධයගේ වැය දකින්නවා කියනකොට අද රූපය හොඳට පිළිසිඳ දැකලා රූපී ඇතිවීම පිළිසිඳ දැකලා මේ නැත්ත නාම රූප දෙක හොඳට පිළිසිඳ දැකලා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැතිකළා ආහාර සත්‍යකින් ජීවත් වෙනවා එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති කලන නිසා පංච උපාදාන ස්කන්ධේ මතු ඉදීම නැති කරලා අනාගතේ නැවත උපදින්න තියෙන හේතු ටික නැති කරලා ඒකයි ක්ලේස පරිනිර්වාණය කියන්නේ. එතකොට නැවත ස්කන්ධය මොහා රූපයක් දක්වපු රූපය නැවත මොහට ගත්ත බව හදලා ඒකට කිව්වා අපි රූපේ නැවත මොහට ගන්න බවට පත් කළා. මොකද රූපයක් නැවත අඳන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් නම් දැන් රූපේ පිරිසිඳ දැකලා මේ ආහාරය හටගත් රූපේ කියලා රූපේ පිරිසිඳ දැකලා රූපේ ආරම්භයක් තියෙන අවිද්‍යාව කර්මය ඇති වෙන ගතිය තණ්හා කරන ගතිය නතර කළා තියෙනවා නම් ඔය හේතු ටික නතර කළා රූපේ විතරක් පවතින වර්තමාන ආහාරය. එතකොට ඔන්න මේකෙන් අනාගත රූපය උපදින බව නතර කළා. ඒකට කිව්වා මොකද සෝපදිශේෂ නිපා. මේ ස්කන්ධ ටිකක් ඉතිරියක් තියෙද්දී මේ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධයේ නූපදින ස්වභාවයට පත් කරනවා. සතර නැවත නැවත හට ගන්න බව නතර කරනවා. තේරෙන්නේ? ඔන්න මේ කෙලෙස් ටික නැති කිරීමේ අනාගත රූපය හම්බෙන ගතිය නතර කරනවා. මේ ආහාරය නැති වෙනකොට රූපය නැති වෙනවා කියන දන්නා නුවණකින් වර්තමාන රූපේ නිරෝධය දකිනවා. තේරෙන්නේ? එතකොට වර්තමාන රූපයේ හේතු නිසා හටගෙන හේතු නිරෝධින් නිරෝධ වෙනවා කියලා දන්නා වූ දක්නා වූ මොහොනක් වෙන නිසා වර්තමානද රූපයක් ඉදිරියේ රූප නිරෝධයේ දකින්න. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කරලා හින්දා රූපේ නැවත හට ගන්න බව නතර කළා. එතකොට මේ සතර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මතා හතර නැති වෙනකොට රූපය නැති වෙනවා කියන එකේ සාක්ෂාත් කරලා තේරුවා කියන්නේ. ඇයි අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තියෙනකොට රූපය හැදෙනවා හින්දා. ඒ හේතු ටික නැති කළා අනාගත රූපය හැදෙන බව නතර කළා තියෙන්නේ. වර්තමානයේ අනුබුන ආහාරය නිසා නැත්තම් හේතු ටික ආහාර නිසා රූපය හැදෙනවා. ආහාරය නැතිනම් රූපය නැති වෙනවා. ඒ සිද්ධාන්තයේ ඒ ධර්මතාවයට නොවනයි නම් මෙයාගේ නොවනට හැම වෙලාවම ආමු වෙන්නේ හසු වෙන්නේ ආහාරය නිසා හටගත් රූපය ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන එක. ජීවත්ව ඉන්නකොට ඒ ඇත්තට නොවනින් ඉන්න සම්මා දිට්ඨිය අනුපදේශ පරිනිර්වාණය කියන්නේ ඒ ඇත්තද සාක්ෂාත්ය. ආහාරය නැතිවීමෙන් ඒ තියෙන රූපයත් නිරෝධිත වෙනවා කියන තිකක් සිද්ධ වෙනවා පිරුණම කර්මයක් කියන දවසේ. රූපේ සියලු ආකාරයෙන්ම නිරුද්ධ වුණා කියන කාරණාවට එනවා සෝපදේශ නිබ්බස අනුපදේශ නිබ්බාන කියන දෙකම සිද්ධ වෙනවා. ඔය සතර ආහාරය හරියට අතහැර. ඒවා කීපෙ. එච්චරනේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන ටික නැතිවීමෙන් රූපේ නැති වෙනවා කියලා කිව්වට අපි කාරණාව හොඳට දකින්න ඕනේ. අවිද්‍යා කර්ම තණ්හා, ඒ කියන්නේ දැන් අවිද්‍යාව කර්ම තණ්හා නැති කරනකොට දැන් මේ රූපයක් නැති වෙනවා කියන ප්‍රශ්නයක්. ඒතකොට ජීවිතේට බැහැ. අවිද්‍යා කර්ම තණ්හා උගලක සංස්කාරණේ නැති කරන මොකද රූපේ අපිට දෙයාකාරකින් හම්බ වෙනවා හැදෙනවා. වර්තමාන රූපයේ කනබුන ආහාරයෙන් හැදෙනවා. අනාගතයේ රූපේ අපිට හදනවා කෙලෙසෝ. එතකොට රූපයේ ඇතිවීම අපිට ditta dhamma සහ samparayika කියලා දෙයාකාරකින් තියෙනවා නේද? දැන් අතීතයේදී ඒ හේතු ටිකෙනුත් මේ රූපය හැදුවා. කනබුන දැන් කනබුන ආහාරනුත් මේ රූපය හැදුවා. එතකොට දැන් වර්තමාන භවයේ තුඩ ජීවිතය මේ රූපය කියන එක පවතින දෙයාකාරකම උපකාර වෙලා අතීත අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකත් උපකාර වෙලා වර්තමාන ආහාරය පුදගුල තමයි මේ රූපෙ තියෙන්නේ නේද? ඉතින් මේක පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කරලා ආහාර ප්‍රත්‍යකින් විතර ජීවත් වෙනවා නම් අද මේ වගේ කයක් හැදෙයිද? හැදෙන්නේ නැහැ. එතකොට අද අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කරලා ආහාරපත්යෙන් ජීවත් වෙන ස්කන්ධ ටික යම්සේද සිහිනවන එසේ ස්කන්ධයන්ගේ ඇතිවීම ස්කන්ධය හටගන්න තියෙන හේතු යම්සේද සිහිනවන එසේ ඒ මට්ටමක ජීවත් වෙන කර තමයි හැමදාම අපි මතක් කරගෙන ගත්තු සෝපදිශේෂණේ පාර කියන්නේ. එතකොට කෙලෙස් ටික නැති කරලා ඔකර ක්ලේශ පරිනිර්වාණයත් කියලා කියනවා. කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙන. මොකද කෙලෙස් ටික තියෙද්දීම නැවත උපදින එක නතර කළා. රූපය හට ගැනීම නතර කළා. පුරාණ කර්මයට හටගත් රූපේ ජීවත් වෙනවා. ආ රූපය හට ගැනීම නතර කළා. තේරුණේ? එතකොට දැන් කනගුණ ආහාරයෙන් රූපය හටගත්තා. කියන තැනක ජීවත් වෙනවා. පිරුණම් කියන්නේ ආහාර ප්‍රත්‍යත් නැති වෙනවා. රූපයේ පවතින තින ආහාරය නැති වෙනවා. ස්පර්ශ ආහාරය නැහැ, විඥාන ආහාරය නැහැ, ඒක කබලික ආහාරය නැහැ, ඒක රූපය. එතකොට පුරාණ කර්මයට හටගත්ත රූපයක් නැති වෙනකොට නැවත රූපයක් හදන්න කර්මයක් නැති වෙනකොට ඒ රූපය නිරුද්ධ වුණා කියලා කියනවා. රූපේ පිටිලා යනවා, වේදනාව සිසිල් වෙනවා, සංඥාව නිරුද්ධ වෙනවා, සංකාරය සංසිඳනවා, විඥානය අත්සන්ගත වෙනවා කියලා තමයි කියන්නේ. කෙනෙක් පිරුණම් පානවා නෙමෙයි, රහතන් වහන්සේ නමක් පිරුණම් පානවා නෙමෙයි, අපි නිවන් දකින්නවත් නෙවෙයි. දුක් වූ ස්කන්ධ ටික නිවිලා යනවා. මේ ස්කන්ධ ටික දුක. මේ කය මම නෙමෙයි, කය දුක. වේදනාව මම නෙමෙයි, වේදනාව දුක. සංඥාව මම නෙමෙයි, සංඥාව දුක. සංකාරය මම නෙමෙයි, සංකාරය දුක. විඥානය මම නෙමෙයි, විඥානය දුක. මේ දුක ඇති කරන්නේ මෙන්න මේ ප්‍රත්‍ය ටිකට, හේතු ටිකට. මේ හේතු ටික තියෙන තාක් දුක් වූ ස්කන්ධය පවතින. මේ හේතු ටික නැති වෙනකොට දුක් වූ ස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට ඒ දුක් වූ ස්කන්ධ ටික හැදෙන්න ප්‍රථම බලවත්ම හේතුවක් තමයි ඒ ස්කන්ධ ටික කියන්නේ සත්‍ය කුද්ධිය නෙවෙයි, ස්කන්ධ කියන්නේ දුකක් නේද? මේ දුක් නැමැති ස්කන්ධ ටික හටගත්තේ මෙහෙම නේද කියලා නොදන්නා කමමයි නැවත දුක් වේ ස්කන්ධය හදන කෙලෙස් ටික ආරම්භයි. සත්පුද්ගල ආත්ම භව හරහා විපල්ලස් සංඥාවක් ඇති කරගෙන දුක් වූ ස්කන්ධ ටික හදන කෙලෙස් ආරම්භ කරගන්න. එතකොට වෙන්නේ අපි දුක් වූ ස්කන්ධය නැවත හදන කෙලෙස්යකින් යුක්තව යුක්ත මනසක් කින් ජීවත් වෙනවා. නමුත් වර්තමාන ස්කන්ධ ටික පවතින ආහාර ප්‍රත්‍යයෙන්ම ආහාර නිරෝධයෙන් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. මේ කෙලෙස් ටිකෙන් නැවත ආහාරයක් හදපහම සතර ආහාර. එනිසා කීයේ වැය කියනකොට අපි දකින්න ඕනේ ස්කන්ධයන්ගේ මේ හේතු තුන හේතු ටික අතර අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන හේතු හතරයි. අවිද්‍යාව කර්ම තණ්හා කියන්නේ සමුදය සත්‍ය ඇසුරු කළ හේතු ටික. ආහාර කියන්නේ දුක්ඛ සත්‍ය ඇසුරු කළ හේතු ටික. කීතුළු කෙලස් නැහැ. එතකොට ආහාරය කියන තැනක ඒ ස්කන්ධයන්ගේ පැවැත්මට හේතු වෙච්ච පැවැත්මට මුල් වෙච්ච මේ ධර්මතාවයක් තියෙනවා මිසක එතන කෙලෙස් තියෙනව නෙවෙයි. ආහාර කියන තැනක කබලික ආහාරය කියන කෙලෙසියක් නෙවෙයි. ස්පර්ශ ආහාරය කියන කෙලෙසියක් නෙවෙයි. නාම රූප ආහාරය කියන කෙලෙසියක් නෙවෙයි. දුකම හේතු කරගෙන දුක පවතින. ඒක දුක් උපදින්න දුකේ දුක් වූ ස්කන්ධෙම හේතුල දුක් වූ ස්කන්ධෙම පවතිනවා. විසක ඒ ආහාර ටිකද දුකටයි ඇයි එත ස්පර්ශය කියන්නේ ඇයි සමුදය කෘත්‍යයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ සමුදය සත්‍ය නැහැ කියලා කබලික ආහාරය කියන එක සමුදය සත්‍යයට අයිති නැහැ. ඒක දුක් සත්‍යයටයි අයිති. ඒ ආහාර ගැද රූපය අයිති දුක් සත්‍යයට. බත්පාන් කවුරු මුන් හැටවල අවිද්‍යාව තණ්හාව කර්ම එහෙම තියෙනවා. ඒවා රූප රූප ඇති කරන හේතු. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතා හතරේ ආහාරය කියන එක දුක්ඛ සත්‍යයට යයි. අවිද්‍යා කර්ම තණ්හා කියන එකයි සමුදය සත්‍යය. රූපය කියන එක රූපය නිසා රූපය හැදෙනවා. කෙලෙසේ නිසා රූපය හැදෙනවා. ඒ කියන්නේ දැන් මේ රූපය රූපය නිසා රූපය බවතේ. කෙලෙසේ නිසා මේ රූපය බවතේ. ඇයි ඒ පවතින හැදෙනවා. දැන් අද ඇති කරගන්න කෙලෙසයක් තියෙනවනම් මේ කෙලෙසේ හේතු වෙන නැවත රූපය හදත්තා. හැදුණු රූපය පවතින්න රූපය උදව්වේ. ජනක ප්‍රත්‍යයන් සහ උපස්තම්භක ප්‍රත්‍යයන් මේ රූපයට උපකාර කරලා තියෙනවා මේ ධර්මතා හතර. කෙලෙස්තික හැම වෙලාවෙම ජනක ප්‍රත්‍යය. අපි කියන්නේ දැන් ඔය රජ කුමාරවරුන් ද බෝසතාන් වහන්සේ ජනක මාතාව තමයි උපද්දක මාතාව තමයි මහා මාය දේවී. පෝෂණය කළාම කවුද? ප්‍රජාපති. එතකොට එකිනෙක දෙන්නේ උපද්දපු අම්මයි පෝෂණය කරන කෙනා. ඒ වගේ රූපය උපද්දන කෙනා කවුද? අවිද්‍යා කර්ම තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? වේදනාව උපද්දන අම්ම කවුද? අවිද්‍යා කර්ම තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? ස්පර්ශ. සංඥා සංඛාර ටිකත් එහෙමයි. විඥානේ උපද්දන කෙනා කවුද? අවිද්‍යා කර්ම තණ්හා. පෝෂණය කරන කෙනා කවුද? එතකොට දැන් මේ පෝෂණය වෙන ටික දකින්න එපා. මේ ජීවිතය දකින්න එපා අවිද්‍යා කර්ම තණ්හාව. මෙතන මේ ටික උපද්දන්න හේතුනේ අවිද්‍යා කර්ම තණ්හා. පවතින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. අවිද්‍යම අවිද්‍යා කර්ම තණ්හාවෙන් නම් වෙන්නේ වර්තමානික රහතන් වහන්සේලට ඉන්න බෑනේ. පවතිනවා කියන ටික අවිද්‍යා කර්ම තණ්හාවකින්ම වර්තමානයේ පවතිනවා කියන ටිකත් වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යා කර්ම තමයි නැති කළ ගමම පිරුණා බණ්ඩ වෙයි. නේ? නමුත් අවිද්‍යා කර්ම තණ්හාවට හටගත්ත ටික පවතින ආහාරපත්‍යෙන් නිසා රහතන් වහන්සේ නමකටවත් ඉන්න පුළුවන්. මොකද හටගන්න පැත්තට හටගන්නවන්න විතරයි අවිද්‍යා කර්ම හේතුනේ. හටගත්ත ටික පවතින්නේ ආහාරය නිසා රහත් තුනත් ආහාරපත්‍යෙන් ජීවත් වෙන්න පුළුවන්. අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාර ප්‍රත්‍ය ජීවත් වෙන ජීවිතයේ තුල අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාර ප්‍රත්‍යකින් පවතින්නේ කියන සිදුවෙන සිද්ධිය ඒ හැටියට නොදන්නා අවිද්‍යාව නිසා මම ජීවත් වෙනවා පුද්ගලයේ ජීවත් වෙනවා කියන වැරදි දැකීමත් තණ්හාවත් ඇති කරගත්තෝ. මේ ඇත්ත නොදැකීම වැරදි දැකීම තණ්හාව කියන එක හේතු වෙන මොකටද? නැවත ස්කන්ධ ටිකක් උපද්දවන්න. ඉපදුවාම උපදින් තු ස්කන්ධ ටික ආහාරපත් ටික පත්ති. අර අපි මේ ක්‍රීඩා කරනකොට කියන්නේ සහය දුවනවා කියලා ගන්නානේ. පිළිය දුවනවා කියලා. අර බැට මුල්ල අරගෙන මුළු රවුමම එක්කෙනෙක් නේ යනවද? නෑ. එයා යන්න කොච්චර දුරට? අනිත් කෙනා මීටර 400ක් නම් තියෙන්නේ. පළවෙනි මීටර 100 විතරයි එයා යන්නේ නේද? ඒ වගේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් බැටන් පොල් අරගෙන ඇවිල්ලා මේ චිත්තචෛතසික ටික නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධ ටික හැදුවා. ඊගාවිදල බැටන් පොල් අතට ගත්ත අනිත් කෙනා වගේ දැන් ඊටපස්සේ ආහාරපත් එකකින් ගත්ත එක පොවත්තා. මෙයා කොච්චර දුරට ගෙනියනවද? නැවත රූපයක් හදලා කර්ම ටික හදලා දරදක් වගේ. කොහොම තියෙන්නේ? අපි සහය දුවනවා කියන බෝඩ් එක දාගෙන බැටන් පොල් අරගෙන එක්කෙනෙක්ව දුවනවා හැටි දැක්කොත් හරිද? එතකොට සහය දුවනවා කියන්නේ නේද? ඒ වගේ පෙර අවිද්‍යාවේ ස්කන්ධයන්ගේ උද්‍යත්ත ගන්න ප්‍රඥාව ජීවිතයකට පුදුම නාත කරන ධර්ම හැකයි කියන්නේ මනාව දුක්ගේ වීම පිණිස පවතින මනාව දුක්ගේ වීම පිණිස පවතින ඒ වගේම ආදීෝ කලකිරීම පිණිස පවතින. අපි ලෝකේ කොච්චර දේවල් වලට කලකිරුණත් ආපෝ ටිකක් කලකිරුණේ අතහැරෙනවානේ. නමුත් සසර ගැන මනාව කලකිරීම වෙන්නේ සබ්බේ සංඛාර අනිත්‍යතිය දපඤ්ඤාය පසති අතින්බෙදි දුකේ. ඒතර හේබ්බින්දති කියලා කලකිරෙනවා කියලා කතා කළාම අන්න ඒ වගේ අවබෝධිකින් යන කලකිරීමක් කියන්නේ මේ ස්කන්ධයන් උදේවේ දැක්කහම. එතකොට ස්කන්ධයේ උදේ වැය දැකීම කියනකොට ඔයගොල්ලන්ට ස්කන්ධ ටික මේ සතර ආහාරේ ජනක ප්‍රත්‍යයෙන් සහ උපත්තරක ප්‍රත්‍යයෙන්. ජනක ප්‍රත්‍ය කියලා කියන මොකේද? උපද්දවන පැත්තට. උපස්තරක කියලා කිව්වේ උපස්තරකම පැවැත්මට ඇති වෙන පැත්තට. මේ හේතු ටිකෙන් රූපේ උපද්දවන්නේ මෙහෙමයි ඒ මේ අවස්ථාවයි. මේ හේතුන්ගේ රූපේ පවත්තන්නේ මේකයි ඒ මේ අවස්ථාවේ කියලා දැනගන්න ඕනේ. ඒක කිව්වේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැම වෙලාවෙම ජනක ප්‍රත්‍යයෙන් කියනකොට එන මේ දැන් තියෙන ටික නෙමෙයි. අවිද්‍යා කර්ම පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි දැන් ටික විතරදී. දැන් අද අවිද්‍යා කර්ම තණ්හාවෙන් නැවත නැබතු ස්කන්ධ ටිකක් උපද්දවනවා. උපස්තම්භක ප්‍රත්‍ය ආහාර පෙර ජීවිතී ආහාර ප්‍රත්‍යයෙන් ඒ ස්කන්ධ ටික පැවතුන. ඒ නාම රූප දෙක ඉතුරු දතුම් දැන් නිරුද්ධ වෙලා. දැන් ආහාර ප්‍රත්‍ය අද මේ නාම රූප දෙක පවතින. මේ නාම රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිසායි දිගින් දිගට යන සත්වයේ කියනවා නෙමේ ආත්මයක් කියනවා නෙමේ දිගින් දිගට යන නාම රූප දෙකක්වත් තියනවා නෙමේ කියලා කියන්නේ. රූපය මරණයෙන් පස්සේ රූපය යන්නේ නැහැ, නාමය යන්නේ නැහැ, නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒ නිසා. ඉතින් රූපය හෝ මරණයෙන් පස්සේ ඒ ප්‍රතිසද්ධිය පිණිස යනවා නම්, නාම ධර්ම හෝ යනවා නම්, නාම රූප දෙකම හෝ යනවා නම්, දෙකෙන් එකක් හෝ යනවා නම්, ආත්මය කියලා කිව්වට කමක් නැහැ. නමුත් මේ නාම රූප දෙකෙන් එකක්වත් යන්නේ නැතුව අවිද්‍යාපච්ච සංකර සංකර්පච්ච විඥාන කියලා ප්‍රතිසම්පාදයක් වෙන්නන්නේ මෙන්න මෙහෙම ඉපදීම වෙනවා. විඥානේස නාම රූප කියන ධර්මතාවයක් වෙන ඒ වෙන්නේ අවිද්‍යාපච්ච සංකර සංකර්පච්ච විඥාන විඥානපච්ච නාම රූපන් කියන තැනින් එකක මේ නාම රූප දෙකකින් එකක්වත් මේ ප්‍රතිසන්දිය පිණිස විඥානය පිණිස පවතින්නේ නැහැ. එන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඒ කිව්වේ දැන් කන බොන ආහාරයෙන් රූපේ හැදෙනවා. ස්පර්ශ නිසා වේදනා සංඥා හැදෙනවා. නාම රූපත් විඥානේ හැදෙනවා. ඒ හටගන්න ස්කන්ධය ඒ ප්‍රත්‍ය නැතිව නැති වෙනව මිසක ඒව එකක්වත් සතර ප්‍රතිසන්දිය පිණිස ලෞකික නැහැ. එතකොට නමුත් ඒ ආහාරය නිසා හටගන්න ස්කන්ධයන්ගේ යථා ස්වභාවය ඒ ස්කන්ධ ටික හටගත්තේ මේ ආහාර නිසා මේ ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා සම්මාදිට්ඨි කියන්නේ ඒ ඇත්ත ඇති හැටිම දකින කම. ඒ ඌදී ඌ විදිහට නොදකින්න කමට කියනවා මොකද්ද? අවිද්‍යාව. අන්න දැන් ඊගාව භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිණිස ආරම්භය. ඇත්ත නොදකින්නකොට නොදකීමත් එක්කම වර්තමාන කර්ම ආරම්භ වෙනවා. අවිද්‍යාව ඇති කල්ලි අපිට මේ අරමුණ හම්බ වෙන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන්මයි. ඊට පස්සේ ඒ අරමුණ තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙනකොට අපි අරමුණ කර්මණක් ගානේ අවිද්‍යාව කර්ම තණ්හා කියන හේතු ටික හදාගන්න. හැබැයි අපිට හේතු ටික හදාගන්න උපකාරී වෙච්ච ස්කන්ධ ටික තියෙන ආහාරවත්ද? මෙතනදී මේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තිබුණාම නැවත ප්‍රතිසන්දිව නැවත ස්කන්ධය උපදිනවා. ඉපදුවට පස්සේ උපන්න තැනක ආයත ආහාරවත්යෙන් ස්කන්ධ ක්‍රියාවලිය පටන් ගන්නවා. එතකොට රූපේ කියන එක ඇති වෙද්ද මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකම උදව් වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල නවත්තද්දී අපිට කොටස් දෙකකින් තමයි නතර කරන්න වෙන්නේ. තනි කොටසකට බෑ. වර්තමාන මේ සිද්ධාන්තයේ පැහැදිලි කරගෙන අවිද්‍යාව නැති කරලා විද්‍යාව උපදවාගෙන අවිද්‍යා කර්ම තණ්හා කියන එක නැති කරන්න ඕන. පුරාණ කර්මයක හටගත්ත ස්කන්ධ ටිකේ ජීවත් වෙනවා ආහාර ප්‍රත්‍යය. එතකොට අනාගත ස්කන්ධ ටික නූපදින ස්වභාවයට පත් කළ වර්තමාන ස්කන්ධ ටිකේ ජීවත් වෙන එකට කියනවා මොකද්ද? සෝතපිසෙස් රහත්තුමා. ඔතෙන් තමයි අර කියන්නේ මේ විරත් චිත්ත ආයතිකේ බවස්ම නැවත භවයක නොයලුණු සිතින් වාසය කරනවා. එතකොට ජීවත් වෙද්දිම නැවත භවයකට භවයක් නැහැදෙන විදිහට භවයකට නොයලුණු සිතකින් වාසය කරනවා. පුරාණ කර්මයෙන් හටගත් ආහාර ටිකේ ජීවිතයේ අන්තිම මොහොතනකොට කියනම් පුරාණ. පුරාණ කර්මයේ ඡේදය. අන්න දැන් කිව්වා හරියටම ආහාර ප්‍රත්‍යය. ආහාර නිරෝධය රූප වර්තමාන රූපයගේ නිරෝධය කියන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැති කරලා අනාගතේ රූපය මහට ගන්න බව පත් කරපු ටිකට කිව්ව සෝපදීශේෂ නිබ්බාන. ඉපදීම නතර කළා. මම උපදීන්නේ නැහැ ඉපදීම නතර කළා කියලා බය නැතුවම කියන්න පුළුවන්. මොකද උපදීන්න තියෙන හේතුව නැති කළ නිසා. වර්තමානයේක ආහාර ප්‍රත්‍ය රූපේ පවතිනවා. ඊට පස්සේ වර්ත ඒ දැන් මේ වැඩි දුක නතර කරලා තියෙනවා. කාය කෙලවර කොට ජීවිතයේ කෙලවර කොට ඇති දුක විතරක් ඉතුරු වෙලා. දුක් වූ ස්කන්ධයක් තියෙනවා. තිරුවම් පානවා කියන දවසේදී කියන්නේ මේ දුක්ඛ ස්කන්ධ ටික ආහාරපත්‍ය භවතින ඒ ආහාර නිරෝධේ ඉතුරු දුක්ඛ ස්කන්ධ ටිකත් අතහැරෙනවා. එතකොට නිබ්බත් දීරා යතයන් ප්‍රදීප ඒ දීරය මහත්සේ පහහක් නෝනවගෙන වෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ ආහාර නිරෝධිය රූප නිරෝධිය වෙනවා කියන සිද්ධිය වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන ක්ලේශ ප්‍රහාණය කළ තිබුණු තැනට. එහෙම නැත්නම් ආහාරය නැතිවීම රූපය නැතිවෙද්දී කෙලෙස් නැති නොකල කෙනාට නිරෝධයක් නෙවෙයි මරණයක් වෙන්නේ. ඇයි ඒ නැවත ඉපදෙන නිසා. ඉපදීමකට සාපේක්ෂයි. කියන කර්මාව තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට ඔගොල්ලෝ ඒකෙදි ස්කන්ධ ටික කියන්නේ දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන හේතුව තුලක් තියෙනවා දුකේ කොටසකුත් තියෙනවා සමුදය කොටසකුත් තියෙනවා කියන මොහොත උනොත්. ඒ කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකේදී අවිද්‍යා කර්ම තණ්හා කියලා කියේ සමුදය සත්‍ය කෙලෙස්. ආහාර කියලා කියන්නේ දුක්ඛ සත්‍යයයි. දුක් ස්කන්ධයට අයිති ස්කන්ධ ටිකක්. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හැම වෙලාවෙම රූපේ හදලා තියෙන ජනක ප්‍රත්‍යයක ඇති කරන පැත්තට. ආහාර සමුදය රූප සමුදය කියන හැමතැනකම උපස්තම්භක ප්‍රත්‍යයක උපකාර කරන ප්‍රත්‍යයක රූපයට කියන එක දකින්න ඕනේ. මොකද පෙර හේතුවට හැදුන මේ රූපය කියන ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරම තියෙනවා වුණොත් අපිට බුදුපතේ බුදු මහ රහතන් වහන්සේලා දකින්න හම්බ වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ වගේ නමුත් හදන්න හේතු වුණාට හැදුණු තැන තියෙන ආහාර ප්‍රත්‍යකින් කියන දකින්න. ඔන්න ඔතෙන්දයි අපි ආපහු යන්න ඕනේ. ප්‍රාණ කර්මය තමයි හැදුවේ හැදුණු තැන තියෙන ආහාර ටික. මේ ආහාරය පිරිසිඳ දැකලා හතර ආහාරය පිරිසිඳ දැකලා අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති කළොත් නැවත සතර ආහාරය ඇති කරවන බව නැති කරලා නැවත ඉපදීම නැති කරලා ඔකට කියන සෝපදි දේස නිබ්බාන. ස්කන්ධ ඉතිරිය තියෙද්දිම නිවන් දැකලා කියන ඉපදීම නැති කළ කෙනෙක් නෑ. එකක් කෙනෙක් එහෙම නෙමෙයි සතර පස්චිම භවිකය කියලා කියන අන්තිමාත් භාවය ගත කරන කෙනෙක්. සතර ඉපදීම නැති කළ කෙනෙක් කියන ගණයට යනවා ස්කන්ධ ටික විතරක් තියදි කෙලෙස් නැති කරන කෙනෙක්. ස්කන්ධ ටික අත්හැරෙනවා ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා එදාට එතනට කියනවා පහනක් නෝගෙන යනවා පිරුමක් පෑවා. අපි පිරුමක් පෑව රහතන් වහන්සේ කියනකොට අපිට තේරෙන්න ඕනේ ආහාර ප්‍රත්‍යයෙන් දුක් වූ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා නේද. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික ආහාර නිරුද්ධ වෙනවා කියන සිද්ධියක් වෙන්නේ අපි කෙනෙක් පිරුමක් පෑව කියලා කතා කරන තැනක වෙන්නේ මේ ධර්මතාවයක් කියලා දකින්න දක්ෂයට. ඒ කියන්නේ තව රහතන් වහන්සේ කෙනෙක් විරුම පානවා කියලා දකින්න එපා. ඒක පුද්ගල සංකල්පයක්. කතා කරනකොට විවහාරයේ සම්මුතිය තමයි රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නේ. රහතන් වහන්සේගේ ජීවත්වීම රහතන් වහන්සේගේ පිරිනොම්පෑම කතා කරන්නේ පුද්ගල භාවය දුරම වෙච්ච අපි පුද්ගල භාවයකින්. අපි මෙහෙම කතා කරනකොට රහතන් වහන්සේ කියන තැනක් තියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් පෞතන ස්කන්ධ ටික. කෙලෙස් අයින් කළා ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධ ටිකේ පැවැත්ම විතර පවතින සිද්ධියයි රහතන් වහන්සේ කියලා කියන්නේ ධර්ම කියලා කියන ජීවිතයයි ධර්මයයි දෙකක් නෙවෙයි එකක්. එතකොට රහතන් වහන්සේ පිරුම්පෑව කියලා කියන ඒ ස්කන්ධ ටිකත් නැති වෙන තැන. එතකොට මෙන්න මේ උද්‍යත්තගාමී ප්‍රඥාව කියනකොට ආත්පස වටලලා උමෝ ප්‍රභේද සහගත ඔය මොන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රූපේ හැදෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නැති රූපේ නැති වෙනවා කියලා ගිරව කිව්වා වගේ කිව්වට වැඩක් නැහැ. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් රූපේ හැදෙනකොට කොහොමද රූපේ හැදුනේ කියනකොට ඕගොල්ලෝ දැක්කන්න ඕන පුරාණ හේතුන්ගේ මේ රූපය හැදුන හැටි ඒ හැදුන රූපය ආහාර පැවැත්මෙන් පවතින හැටි. අද ආහාර පෙර අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගෙන ආහාරයෙන් පවතිනවා කියන මේ සිද්ධාන්තය නොදන්නා කමෙන් ආරම්භ වෙච්ච අවිද්‍යා කර්ම තණ්හාවෙන් නැවත රූපය හදන හැටි හැදුණු රූපය ආහාර ප්‍රත්‍යයෙන් පවතින හැටි උගුල තේරුම් කරගන්න තියෙනවා. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තිබුණාම රූපේ අවිද්‍යා කර්ම තණ්හාවේ රූපේ හැදෙනවා කියනකොට ඔගොල්ලෝ ශනිකව දක්වා උපදීම සහ පැවැත්ම කියන එක. උපදීම සහ පැවැත්ම කියන එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියනකොට මේ හතර නැති වෙන රූපය ඇති වෙනවා කියනකොට නොයි පීදීම සහ නොපැවැත්ම ගන්න. අතන ඉපදීම සහ පැවැත්ම ගැන හොඳට නොවනයි මේ ප්‍රත්‍ය හතර Nirodhe දකිනකොට නොඉපදීම සහ නොපැවැත්ම දා. හරියටම මෙන්න මේ නුවණ තියාගෙන ධර්මය ගවේෂණය කරන්න ඉගෙන ගන්න. ඒක නේද අදද කොහෙද තේරෙලා තියෙන්නේ මෙච්චර දවස් කියලා නේද? ඒක නේද? ඒක කක්කේ හිතාගෙන තියෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හා කියන ටිකත් මේ දැන් මේ වර්තමාන ජීවිතේ තියෙනවා කියලා. එහෙම. එහෙම තිබුණා රහතන් වහන්සේවත් එහෙම වැඩෙන්න බැහැ. ඉතින් මෙන්න මේ කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මෙන්න මේ කාරණා 10 නාථ කරන ධර්මය. ඉතින් ජීවිතයට හරියට නෑදෑයෙක් ඉන්නවා වගේ, රක්ෂිත පුද්ගලයෙක් උපකාරී පුද්ගලයෙක් ඉන්නවා වගේ මේ නාථ කරන ධර්ම තිබුණොත් තමන්ව දුකෙන් පීඩාවෙන් මුදවලා නිදුක් බව පහසු බව ලබා දීලා ජීවිතේ රැකවරණයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා හැමදෙනාම පුළුවන් තරම් අපි මේ කතා කරන උද්‍යත්ත ගාමී ප්‍රඥාව ඒක ජීවිතේ ප්‍රාප්ත කරන ධර්මයක් විතරයි. මේ නාථ කරන ධර්මතා ටිකෙන් යම් කිසි කෙනෙක් සමන්නාගතන යුක්ත නම් එයාගේ ජීවිතයට සැබවින්ම රැකවරණයක් ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා 10 පෙන්නලා කියනවා සනාත වික්කවේ විහෙරතම අනාත දුක්ඛම් වික්කවේ අනාත විහෙරති. මානෙ සනාතව පිටක් සම්පත් ඇතු වාසය කරත් අනාත වාසය කරත් එපා. කොහොමද නිසා අනාත වාසය කිරීම දුකක් කියලා. ඒ නිසා සසර බොහෝ කාලයක් අනාත විච්ච අපි අනාත වාවනසයි දුක්ඛිතේ. ඉතින් ඒ අනාථ විච්ච අපිට නාථවට තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුනේ. ඒ හින්ද බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා අනාථ නාථෝ අසරණ සරණෝ කියලා. ඉතින් අනාථ විච්ච ලෝකයට නාථ කරන ධර්මයක් පෙන්නලා ජීවිතේට නාථ බව අරගෙන දෙන බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නම් අපේ ජීවිතයට පිළිතක් රැකවරණය කරන ධර්මත ඇති කරගත අපි දන්නේ නැහැ. ලෝක කවුරුවත් අපේ ජීවිතයේ පිළිතක් සරණ කැටි කරගන්න ධර්මතා පෙන්වන්නේ නැහැ. පෙන්වන්න දෙගුළු ගාවත් නැහැ. ලෝක හැමෝම අනාථ වෙද්දී නාථකම ධර්මය පෙන්වන්නේ නැහැ. අනාථ වෙච්ච කෙනෙකුට නාථ වෙන්න බෑ. පිළිත වෙන්න බෑ. පිහිට කරගත්ත කෙනෙකුටමයි තව කෙනෙකුට පිහිට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මඩේ යන කෙනෙකුට තව කෙනෙක් උගඩ ගන්න බෑ. මඩේ ගොඩහපු කෙනෙකුට විතරයි මඩේ තව කෙනෙක් උගඩ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා හැමදෙනාම මේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ඒ නාථ කර්ම සූත්‍රය ප්‍රථම නාථ කර්ම සූත්‍රය මම දේශනා කළේ ඒක කරුණ ටික අහන තව ටිකක් හොඳට හිතන්න හිතලා ඒ තියෙන විදිහට ඒ ධර්මයේ තමන් තුළ උපදවා ගන්නට උත්සාහවන්න. ඒක ජීවිතයකට පිළිතක් පිළිසරණක් ලැබෙන ධර්මයක් කියලා බුද්ධ ධර්මයේ දේශනා කළා නම් ඒක එහෙමමයි. ඒක කවදාවත් අනාත් බව අසන්න බව ලැබෙන්නේ නැහැ කියලා බුද්ධ ධර්මයක් ඇති කරගන්න. ඇති කරගන්න ජීවිතයට පිටක් සම්මක ඇති කරගන්න උත්සාහවන්තද කියන එක මතක් කරනවා. ඒ වගේම මේ උද්‍යත්තගාමී ප්‍රඥාව කියන්නේ ආර්යෝ කලකිරීම පිණිස පවතින මොනවට දුක් ගැවීම පිණිස පවතින මොනවා ඒ මොනක් ඇති කරගන්න උත්සාහවත්වෙන්න මම ඔය මතක් කළ විදිහට මේකේ සංදි සත්‍ය සහ දුක්ඛ සත්‍ය කියන සත්‍ය කියන කාරණාව තුලින් ස්කන්ධය උපදින හැටි සහ පවතින හැටි අවබෝධ වෙන විදිහට ස්කන්ධයන්ගේ උද්‍යත්ත ගාම ප්‍රඥාව තේරුම් ගන්න උත්සාහවත්වෙන්න හැම දිනකටම මේ දේශනාව උත්තරන කුසලයේ පුරුදු.